Order, please. Karaka Sabha Vartha Piliganvima Mahajana Pesam Pilimada Karaka Sabhave Hayani Vartava Emma Karaka Sabhave Sabhapati Garu Sujiva Senasinghe Mathatuma Visin Piliganvima
Tumasuti Garu Kathanayakathumani 2013 ජනවාරි මාසේ පළවෙනි දා සිට 2016 අටවැනි මාසේ 31 දක්වා කාල පරිච්ඡේද අදාළව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව අද දින මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි මහජන පෙත්සම් කාරක සභාව හා එහි වාර්තාව සම්බන්ධයෙන් වචන කිහිපයක් කීමට මට සුළු වේලාවක්
අපේ කාල සීමා සීමිත සීමිත කාලයකින් ගන්න. හොඳයි. මම
අවස්ථාව දෙන්නම්. ලබා දෙන්න සිල්ලා සිටනවා. මේ වාර්තාව ලෙස බලන විට වාර්තාවේ සිංහල පිටපතේ 18 වෙනි පිටුවේ සිට 20 වෙනි පිටුව දක්වා 53 වෙනි පිටුවේ සිට කාර්ය සභාව විසින් ලබා දුන් සහන වර්ගීකරණය තිබෙනවා. එමගින් පුරවැසියන්ගේ විවිධාකාර වූ ගැටළු වලට කාර්ය සභාව පිළියම් ලබා දී ඇති අයුරු පිළිබඳ ඔබට අදහසක් ගැනීමට පුළුවන් වෙනවා. වාර්තාවට අදාළ කාලය තුළ පෙත්සම් කරුවන් 100 දෙනෙකුට සහන ලැබී තිබෙනවා. මේක විශාල කාර්යභාරයක් කරු කතා නැතුමනි උසාවියකට ගියා නම් දෙපාර්ශ්වයේ මේ වගේ උසාවිය වේදම් බැලුවොත් එම ලක්ෂ 20ක් 30ක් යන කාර්යභාරයක් අපි මේ ගනුදෙනු කරුවා වෙනුවෙන් විශේෂයෙන්ම පෙත්සම් කරුවා වෙනුවෙන් කරනවා. සෑම කාර්ක සභාවක් සඳහාම සාමාන්‍යයෙන් පැය 3කට වඩා ගතවන අතර කාර්ක සභික මන්ත්‍රී නියවරින් තමන්ගේ කාලය වැය කරමින් පක්ෂ විපක්ෂ ભેදකින් තොරව කටයුතු කිරීමේ පෙත්සම් කරුගේ දේශපාලන හෝ වෙනත් සම්බන්ධතා ගැන අවධානය යොමු නොකරමි. කාර්ක සභාව එක් පුද්ගලිකේ ගැටලුවක් විසඳුවද ඒ තුලින් සමස්ත පවුලක ගැටලු විසඳීමක් සිදුවන අතර එමගින් එම පවුලට සමාජයට බරක් වෙමි. අප කාර්ක සභාව විශාල සමාජ මෙහෙවරක යෙදෙන බව මට සිතෙනවා. විනාඩි 20කින් මගේ කාලය තුල ගරු කථානායකතුමනි අපි ප්‍රශ්නයක් විසඳන්න බොහෝ වෙලාවට උත්සාහ කරනවා. පෙත්සම් කාර්ය සභාවට ලැබෙන පෙත්සම් සංඛ්‍යාව ඉතා ඉහළ ගොස් ඇති බව ඔබට වාර්තාව පරිශීලනයෙන් වැටහෙවි. 2003/1 සිට 2015/6/26 එක් වසර දෙකහමාරකට පෙත්සම් 1366ක්ද වසර දෙකහමාරකට. 2015/9/1 සිට 2016/8/31 දක්වා කාලය තුල පමණක් වත්මන් කාර්ය සභාවට පෙත්සම් 1406ක් ඒ වගේම ඊට වැඩි ප්‍රමාණයක් ගරු කථානායකතුමනි ලැබී තිබෙනවා. එයනු මේ වාර්තාවට අදාළ කාලය තුළ පෙත්සම් 2772ක් ලැබී තිබෙනවා. ඉතා විශාල ප්‍රමාණයක්. එක් රැස්වීමකට පැය 3කට වඩා ගත වුණාට මෙම කාලය තුළ අපට කාර්ක සභාවේ විමර්ශනයට ගත හැකි වෙලා තිබෙන්නේ පෙත්සම් 960කින් 60ක් වැනි ප්‍රමාණයක් පමණයි. පෙත්සම් සියල්ලම ගරු මන්ත්‍රීවරුන් හරහා එන ස්ථාවර නියෝගවලට අනුකූලව සියලුම පෙත්සම් අප විමසිය යුතු වෙනවා. මේ සියලුම පෙත්සම් කරුවන් තමන්ට යම් අසාධාරණයක් සිදු ඇතැයි ඔවුන් සිතුවත් රජයේ නිලධාරියෙකුගේ අසාධාරණයක් සිදුව නැත්තේ නම් ඔවුන්ට සහන දීමට කාර්ක සභාවට ප්‍රතිපාදන නැහැ. කාර්ක සභාවේ මන්ත්‍රීන් ගැටලුවක් විසඳුනේ ඒ විසියුත්තේ නීත්‍යානුකූල රාමුව තුළ පිහිටයි. නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීන් ලෙස අපි අනුමත කරන ලැබුණු නීති ආරක්ෂා කිරීමේ වගකීම අපි සතු බව අපි සවම දන්නවා. කාර්ක සභාවේ අරමුණ ඒ ඉදිරියට පැමිණෙන පෙත්සම් කරුවන්ට සහන ලබා දීම වුවත් නීත්‍යානුකූලව සහන ලබා දිය නොහැකි පෙත්සම් ඒ අනුව නිෂ්පභා කරනු ලබනවා. එම නිෂ්පභා කිරීමද කාර්ක සභාව සලකනුයේ පෙත්සමක් විසඳීමක් ලෙසින්. එය එක් ආකාරයට පෙත්සම් කරු ලැබෙන සහනයක්. එනම් ඔහුට ඔහුගේ ගැටලුව සම්බන්ධයෙන් ලබා ගත හැකි වෙනත් පිළියමක් නැති බව වැටහීමෙන්ද ඔහුට සහනයක් ලැබෙනවා. නැත්තම් අවුරුදු ගාණක් ගරු කථානායකතුමනි අවුරුදු 20ක් 30ක් වද්දෙන මානසික වද්දෙන ප්‍රශ්න මේවා. පෙත්සම් කාර්ය සභා කාර්යංශය ගැන මා කතා කළ යුතුයි. ඔවුන් ඉතා උනන්දුවෙන් පෙත්සම් ගොනු පිළිබඳ සාරාංශ සදා අපට පත් කරනවා. පෙත්සම් කරුට තම ගැටලුව තර්කානුකූලව ඉදිරිපත් කිරීමට ඇති අපහසුව හා තමාට අවාසි කරුණු ඔහු විසින් සැඟවීමක්. පෙත්සම් කරුවේ ගැටලුව සම්බන්ධ අදාළ අමාත්‍යාංශයේ වාර්තාව කාර්ය සභාවට එවීමේදී සියලු කරුණු සඳහන් කර නොවීමත් නිසා විශාල අභියෝගයක් ගරු කථානායකතුමනි අපිට මේ ප්‍රශ්නේ හොයාගන්න ඕනේ. හාරවුස්සලා හොයාගන්න ඕනේ ප්‍රශ්නේ. නිසා ඉතා අපහසුව තිබෙනවා මේ කාරණා අපිට හරියාකාරව අවබෝධ කරගන්න. කාර්ක සභා කාර්යාංශය පිළියෙල කරන මෙම සාරාංශය එයට අදාළ ලේකන්ද කාර්ක සභාව අවස්ථාවේදී පෙත්සම් කරුවා පැමිණ නිලධාරීන් ලබා දෙන ලේකන දාශයෙන් අපි මෙම පෙත්සම් විමසනවා. ගරු කථානායකතුමනි මෙහිදී පෙත්සම් කරු සහ නිලධාරීන් යන දෙපාර්ශවයෙන්ම කරුණු ලබාගෙන ගැටලුව හඳුනා ගැනීමට හා ඒට ලබා දෙන සහනය හඳුනා ගැනීම කාර්ක සභික මන්ත්‍රීන්ට අභියෝගයක් වී තිබෙනවා. අපි සමාජලට FCID එක CID එක වගේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ගරු කථානායකතුමනි මේ කරුණ හොයාගන්න. කාර්ක සභාව විසින් පෙත්සම් විමසීමෙන් පසු ඊළඟ වැදගත් කාරණේ වන්නේ ගන්නා නිර්දේශ තීරණ අදාළ ආයතන වෙත යොමු කිරීමයි. මේ සම්බන්ධයෙන් කාර්ක සභා කාර්යාංශ නිලධාරීන් විශාල කාර්යභාරයක් කරනවා. කරුණු සියල් නිවැරදිව ගොනු කරමින් අදාළ ආයතන වෙත යැවීමට ඔවුන්ට සිදු වෙනවා. බොහෝ ආයතන එම නිර්දේශ ක්‍රියාත්මක කරනවා. ඒත් ආයතන කීපයක් ගරු කතානායකතුමනි ඔබතුමාගේ අවධානයට අපි යොමු කරනවා මේක කාර්ක සභාවේ කාර්යක භාරය පිළිබඳ සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම පිළිබඳ මා කනගාටු වෙනවා එසේ වූ විට නැවත දෙම පෙත්සම් කැඳවීමට අපිට සිදු වෙනවා මෙමගින් වෙනත් පෙත්සම් කරුවකට වැය කිරීමට ඇති වේලාව ඒ සඳහා වැය වෙනවා එකම පෙත්සම් කාර්ක සභා අවස්ථා 4-5කට කැඳවූ අවස්ථාවක් තිබෙනවා ගරු කතානායකතුමනි වත්මන් පාර්ලිමේන්තුවේ කාර්ක සභාවේ සභාපති ලෙස මම කටයුතු කරනවා එයි පළමු කාර්ක සභා රැස්වීම පැවැත්වූ 2016-2025 දින සිට මාස 9ක් ගත වන විට අවස්ථා කාර්ක සභා රැස්වීම 28ක් පවත්වා පෙත්සම් කරුවන් 128 දෙනෙකුට සහන නිර්දේශ කර තිබෙනවා. ඉන් පෙත්සම් කරුවන් 15 දෙනෙකුට සහන මේ විට ලැබී තිබෙනවා. මේ කටයුතු කිරීම අපට ආයතන සහයෝගය අවශ්‍ය වෙනවා. ඔවුන් සහයෝගය දක්වන්නේ නැත්නම් මෙම සහන දීමට නොහැකි වෙනවා. එබැවින් අපගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් සහාය ලබා දුන්නේ මේ ආයතන වලට මම සූතිවන්ත විය යුතුයි. ඉතිරි නිර්දේශ සහන 113 සම්බන්ධයෙන් මේ වෙනුවට කාර්යංශ විසින් වත්මන් තත්ත්ව විමසා සිහි කැඳවීම වා තිබෙනවා. එම සිහි කැඳවීම වලද නිර්දේශ සහන ක්‍රියාත්මක නොවන්නේ නම් ඉදිරි රැස්වීම වලදී එම පෙත්සම් නැවත කැඳවීමට අපි කටයුතු කරනවා. ඒ වගේම සහන ලබා දීම නොහැකි පෙත්සම් 59ක් මේ වෙනුවට නිෂ්ප්‍රභා කර තිබෙනවා. ඒ සුළු ප්‍රමාණයක් ගත්තොත් සහන ලැබූ සහන එක බැලුවාම පැවැත්වූ රැස්වීම 28න් 5කට මට සහභාගි වෙන්න නොහැකි වුණා. එම දිනවල සභාවට පැමිණි සභාව මෙහෙයවූ සුසන්ත් කුංචිල් මහත්තුමා, විමල් රත්නායක මහත්තුමා, නිහල් ගලප්පති යන මගේ සහෝදර සභික මන්ත්‍රීවරුන්ට මම සූතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සම්බන්ධ වන අවස්ථාවේදී එම කොමිෂන් සභාව කාර්ය පරිපාටික රීති නිසා ගැටළු මතුවෙනවා. මේක ඔබතුමාගේ අවධානයට මම යොමු කරනවා. ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාව ඔවුන්ගේ ස්වාධීනත්වය ප්‍රකාශ කරමින් කාර්ය සභාවට කිසිදු ප්‍රචාරයක් දක්වන්නේ නැහැ. ඔබතුමාගේ අවධානය යොමු කරනවා ගරු කතානායකතුමනි, දානමය සංශෝධනයේ ඇතුළත් වෙන කොමිෂන් සභාවට අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළත් වෙන්නේ නැහැ. එහෙනම් ඔබතුමාගේ අවධානයට යොමු කරනවා අධිකරණ සේවා කොමිෂන් සභාවත් පාර්ලිමේන්තුවට වක් කියන ආකාරයේ යම් කිසි මං හිතන්නේ සැඳහුමක් සඳහන් කරන්න ඕනේ විවස්ථාවේ. ඒ හින්දා අපිට ප්‍රශ්න මතුවෙන අධිකරණ සේවා කොමිෂන් සභාව අපිට උත්තර දෙන්න වක් කියන්නේ නැහැ. ඒ වගේම කරු කතානායකතුමනි, අපිට පාර්ලිමේන්තුවේ පෙත්සම් කාර්ය සභාවට අධිකරණ සේවා කොමිෂන් සභාව කැඳුවාම පැමිණෙන්නේ නැහැ.
ඒක විවස්ථා සංශෝධනයේ බලන් පුළුවන් ගරු අගමැතිතුමාගේ අවධානයට අපි යොමු කරමු.
ඒකේ මොකද අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළත් වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවට වක් කියනවා කියන එකේ ගරු කතානායකතුමනි.
හොඳයි කියන්නේ ගරුවා.
එබැවින් මේ පිළිබඳ ක්‍රියාත්මක යුතු ආකාරය සම්බන්ධ ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි, කාර්ක සභාවේ අරමුණ රාජ්‍ය නිලධාරීන් මගින් පුරවැසියන්ට යම් අසාධාරණයක් සිදු වී ඇත්නම් සාහන සැලසීම වුවද පෙත්සම් කරුවන්ගේ ප්‍රමාද දෝෂ වලින් ඔවුන්ට සිදු වූ අගතීන් සඳහාද සානුකම්පිත පදනම් මත අදාළ ආයතන සමග එකඟතාවෙන් සහන ලබා දෙන අවස්ථාවක් තිබෙනවා. එම සහන සැලසීම සඳහා ඉදිරිපත් වූ සියලුම ඇමතිවරුන්ටද අමාත්‍යාංශ ලේකම්වරු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ටද මම සූතිවන්ත වෙනවා. කාර්ක සභාවේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන පාර්ලිමේන්තුවේ මහලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයට මම සූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ශාමා ෆර්නැන්ඩෝ මැතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල කාර්යභාරයක් සුළු කොටසක් ඉන්නේ ගරු කතානායකතුමනි. විශාල කාර්යභාරයක් ඔවුන් සිදු කරනවා. අපිට කාර්ය මණ්ඩලයට යම් සහයෝගයක් දුන්නොත් ඔබතුමාගේ අපි සූතිවන්ත වෙනවා ඔබතුමාට. එහෙනම් මට මේ අවස්ථාව ලබා
දීම ගැන සූතිවන්ත ගෞරව සභාපතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මං හිතුවා සභාපතිතුමාටත් ඔබතුමාගේ සමාජිකයන්ටත් කාර්ය මණ්ඩලයට අපි ස්තුතිය පුද කරන්න ඕනේ. මොකද විශාල කාර්යභාරයක් සිදු වුණා. අපි ඒක අගය කරනවා. ඒ වගේම ඔබතුමා සදාන් කරුණු අපි අවධානයට යොමු කරන්න. විශේෂයෙන්ම අර ව්‍යවස්ථා සංශෝධනයේ ගරු අගමැතිතුමාටත් ඒ ගැන මං හිතන්නේ ඒ ගැන සලකා බලන්න පුළුවන් වේ.
ඔබතුමාගේ විශේෂ අවධානයක් යොමු කරනවා මුදල් පිළිබඳ. ගරු සුවන්දිරන් මන්ත්‍රීතුමා මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව මේ ගරු සභාවට පිළිගැන්වුවා. ඒ වාර්තාවේ මේ අයවැය විවාදයේ අවසන් වීමට කලින් ඉතා වැදගත් නිර්දේශ ප්‍රමාණයක් ඒ කාර්ක සභාව වාර්තාව ඉදිරිපත් කරලා තිබෙනවා. මම ඔබතුමාට ඉතාම කෙටියෙන් එකක් දෙකක් සඳහන් කළොත්,
ඒක අපි ගරු මන්ත්‍රීතුමා වෙලාවේ දැන් අන්තිම අපි විනාඩි 10ක් ගිහිල්ලා තියෙන ඉඳන් ඒක අපි ඉදිරිපත් කරන්න මම කටයුතු ගන්න. ඒක මම කරන්නේ.
අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ
ඒක දා රිපෝට් කරනවා කියලා කිව්වා අපි. එහෙම කරමු.
රිපෝට් කළා සර් තියෙන්නේ. රිපෝට් කළා ගොඩක් දවස්. මේකේ තියෙන කරුණු වල රජයේ මේ යන අයවැය ආදායම වියදම හා අයවැය හිඟිය පිළිබඳ විශාල පරස්පරතාවයන් තිබෙන බැවින් ඒ පිළිබඳ මේ ගරු සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අවධානය
යොමු
මේ විවාදයේ වඩා හොඳ
විවාදයක්
කැමැතිතුමා මේ ආංශික කාරක සභාව පත්කලේ අයවැය යෝජනා ඉදිරිපත් කළ දින 4ක් ඇතුළත මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරන්න කිව්වා මේ ගරු සභාවට. එතකොට මන්ත්‍රීතුමන්ලා සියලු දෙනාට එහි කියන
විශේෂඥයන්
Honorable Speaker, I present the petition received from Mr. Sunil Harald Fernando of number 188, Samagima Avata Kotugoda.
Garu Ranjit Aluhari Mattuma.
Garu Gatana Itumani, Ukula Matri Manambuda, number Desi Bahalo Darnastani, Padinki, ALM, Nice, Mahatagi, Lamu Pesamagda, Sigir Kayangwala, Yanastani, Padinki, ANP. අතුකෝරල මෙනවිය ඇතුළු පිරිසකෙන් ලැබුණු පෙත්සමක්ද ඉනාමඬුව ත්‍රිකුණාමල පාරේ යන ස්ථානයේ පදිංචි KWVR මණිකේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද ගලේවිල බඹරගස්සව ආදාගල රණසේවන යන ස්ථානයේ පදිංචි MG රණසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාත්‍රියේ පල්ලෙයායේ මුම්බන්දිනිය ශාන්ති නොම්බර 155 ඇලයිඩක් එක දන ස්ථානයේ පදිංචි UJC ඒකනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද
ගරු බුද්ධික පතින්න මැට්ටුමා
ගරු කථානායකතුමනි සුජීව සේනසිංහ සභාපතිතුමා පෙස්සංකාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කළා. ඒකේ සඳහන් කරපු විදිහට මේ පෙස්සං ක්‍රියාත්මක නොවීමට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙත් ඒ වගේම අපේ ස්ථාවර නියෝග අලුත් කරනකොටත් ශක්තිමත් ක්‍රමවේදයක් ඇති කරන්න කියලා ඉල්ලමින් පෙස්සම් පහක් ඉදිරිපත් කරනවා. දික්වැල්ල වත්තේගම ඉහළ ගංගොඩ පාර නාගහ කොරටු යන ස්ථානයේ පදිංචි HK අසංක දිනේශ් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර මාකඳුර නැගෙනහිර මහහේන යන ස්ථානයේ පදිංචි KG රුවන් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද හක්මන නරවැල්පිට උතුර සෝමසිරි යන ස්ථානයේ පදිංචි NA ප්‍රේමදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මහනුවර කටුගස්සොත ශ්‍රී රාහුල විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමේ සභාපති සමන් ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර පොල්ලේන කාසිවත්තපුර අංක 40 දරන ස්ථානයේ පදිංචි WA ගුණවර්ධන මහතාගේ ලැබුණු පෙස්සමද් වශයෙන් පෙස්සම් පහක් පිළිගන්නවා.
හොඳයි බොහොම ස්තුතියි මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න නැවත වරක් මම ගරු මන්ත්‍රීතුමන්ලගෙන් ප්‍රශ්න අහනකොටත් පිළිතුරු දෙනකොටත් වේලාව සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. පළවෙනි ප්‍රශ්නය ගරු බුද්ධික පතිරණ මැතිතුමා කුචිකාර මමාත්‍යමාගේ ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමා.
2015 हेक्टेयर 10841 तलवगा वेडिवशेन हेन वगाव क्लेस सिधुकरे वेडिवशेन वगाव सिधुकरने यलकन्ने वन अतर ए मुलु वगा वपसारियन सीड असु देकक पमन प्रमाने की समस्त वगा वपसारियन सीड 63 पमन अनुराधपुर डिस्ट्रिक्टेद सीड 12 पमन मुनरागल डिस्ट्रिक्टेद प्रदेशेद सीड 5 पमन අම්බන්තොට දිස්ත්‍රික්කයේද ව්‍යාප්තව පවතී. තලවගාවේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.98ක් පමණ වේ. දේශීය පරිභෝජන සඳහා තල මෙට්‍රික් ටොන් 10000ක් පමණ යොදා ගැනීම අතර 2015 දී තල අපනයනයේ මෙට්‍රික් ටොන් 3788කි. 2015 ශ්‍රී ලංකා රේගු දත්ත. ශ්‍රී ලංකාවේ සුදුහා කළු තලවගාව කෙරෙන අතර ඒ සඳහා නිර්දේශිත ප්‍රභේද උමා මලේ MI-1 MI-3 වේ. නමුත් බීජ මිශ්‍රවීමෙන් සුදුහා කළු තල මිශ්‍ර වූ අස්වැන්නුද ලැබේ. පාරිශුද්ධ තල බීජ නිෂ්පාදනයේදී ඉතා ප්‍රබල ගැටලුවක් වනුයේ පරපරාගණය හේතුවෙන් බීජ වර්ග මිශ්‍රවීමයි. එබැවින් වෙන් වූ බිම්වල පමණක් බීජ නිෂ්පාදනය කළ යුතු වේ. ආ දෙක පිළිතුරු මෙට්‍රික් ටොන් 16900යි 2010 2011 ටොන් 11300යි 2012 ටොන් 12400යි 2013 ටොන් 14100යි 2014 ටොන් 14200යි 2015 ටොන් 13300යි 2015 ආයන්නේ 3 පිළිත නැත 4 අදාළ නොවේ ආයන්න ඔව් ආයන්නේ 2 ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අපනයනය සඳහා ගුණාත්මක ඉහළ ප්‍රභේදවල බීජ නිෂ්පාදනය කර ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරයි. අයනි දෙක ගොවින් වෙත බීජ ලබා දීමේ අරමුණෙන් අපනයන සඳහා යෝග්‍ය සුදු තල වර්ගයක් වන MI-3 ප්‍රභේදය බීජ නිෂ්පාදනය සඳහා තල බීජ නිෂ්පාදන ගම්මාන 4ක් පිහිටුව ඇත. එම ගම්මාන පිහිටුව ඇති ප්‍රදේශ වනුයේ මීගහජ දුර එල්ලල, තනමල්විල කුමාරගම, මන්නාරම දිස්ත්‍රික්කය, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් වන නවගත්තේගම හා වනාත විල්ලුව. තුන්වෙනි එක ගොවීන් වගාව යොමු කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමට පුහුණු වැඩසටහන් ශ්‍රේෂ්ඨ දින මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දැනට සිදු කරේ. ඵලදායිතාවයෙන් සහ ගුණාත්මක ඉහළ තල වර්ග හඳුන්වා දීම සහ ශස්්‍ය විද්‍යාත්මක ක්‍රම පිළිබඳ පර්යේෂණ, මාංශා තෙල් භෝගවල පිළිබඳ පර්යේෂණ සංවර්ධනය ආයතනය මගින් සිදු කරයි. 4 අදාළ නොවේ.
මම විෂයභාර රාජ්‍ය ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඇමතිතුමාගේ පිළිතුරේ සඳහන් වුණා තල නිෂ්පාදනය කරන ගම්මාන විශේෂයෙන් මීගහ චඳුර ගත්තොත් හම්බන්තොත් දිස්ත්‍රික්කේ, තනමල්විල ගත්තොත් 1යි මොණරාගල දිස්ත්‍රික්කේ, පුත්තල මේ 2යි මොණරාගල 1යි. හැබැයි ඔබතුමාගේ පිළිතුරේ සඳහන් කරා සමස්ත රටේ තල නිෂ්පාදනයෙන් 63%ක් අනුරාධපුර දිස්ත්‍රික්කේ, මොණරාගල දිස්ත්‍රික්කේ 112%යි, හම්බන්තොත් දිස්ත්‍රික්කේ 105%යි. එතකොට අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙවැනි තල ගම්මාන කීපයක් ඇති කිරීමම තල වගාවේ උන්නතියට හේතු වෙනවායි කියලා පිළිගන්නවද? 2017 ගැන අවධානය යොමු කරනවද?
ගරු මන්ත්‍රීතුමා, දැනටම අපි ඒ අඩුපාඩු 2017 දී ක්‍රියාත්මක කිරීමට දැනටම අපි සැලසුම් කරලා තියෙන ගරු කතානායකතුමනි.
හොඳයි, දෙවැනි ප්‍රශ්නේ.
දෙවැනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, අපනයන සංවර්ධන මණ්ඩලයෙන් අහපුවොත් හැමදෙස්සම කියන දේක් තමයි ලෝකයේ තුල ලංකාවේ තල නිෂ්පාදන වලට සහ තල ඇටවලට විශේෂම තල ආශ්‍රිත තෙල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි ලංකාව තාම ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් ලබා දෙන. ඒ නිසා ලෝක වෙළඳපොළ ඉලක්ක කරගත්ත තල අපනයනයට විශේෂ බරක් තියන්න මොකද්ද අමාත්‍යංශයේ තියෙන දැක්ම සහ වැඩපිළිවෙල?
ගරු කතානායකතුමනි, දැන්ටම පර්යේෂණ ගන්නුරුවේ පර්යේෂණ මධ්‍යස්ථානයේ දැන්ට ඒ තාක්ෂණය සම්බන්ධව ඒ අදාළ නිලධාරීන් දැන්ට කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ මන්ත්‍රීතුමාට අපිට උත්තර දෙන්න පුළුවන් වෙයි එතුමා හැම වෙලාවම මට සාකච්ඡා කරන්න.
හොඳයි.
තුන්වෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, ලංකාවේ තලකැරල්ලක් කන්න ගත්තොත් තලකැරලි 10ක් කෑවොත් ආයි මිනිස්සේ තලකැරල්ලක් කන්නේ එහෙමත් එකක් විතරයි. ඒකට හේතුව භාගයක හැපෙන්නේ හකුරුයි වැලි තල ටිකකුයි. වැලි තමයි ජරබර ගාලා හැපෙන්නේ. ඉතින් ඒ නිසා ලංකාවේ තලාශිත නිෂ්පාදන වල ඒ වගේම හකුරු වල සහ මේ තලවල ගුණාත්මක භාවය බරවත් ප්‍රශ්න තියෙනවා. මේක මෙතන ඉන්න බොහෝ දෙනෙක් අත්විඳලා
ඇති.
ඒ නිසාම තල ගොවියත් ඒ වගේම අතරමැදියත් මේ තල කැලේ නිෂ්පාදකයා තමාරු වැටෙනවා. මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ අත්නෝමතික ලාභ ඉපීමේ කූට ක්‍රම නිසා.
හකුරු නම් ගැව්වාට කමන්නේ නැහැ. අර වැලි ප්‍රශ්නේ තමයි තියෙන්නේ.
ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් 10ක් කරනකොට එකක් සමහර විට තියෙන්න පුළුවන්. ඒකේ ප්‍රමිතිය සම්බන්ධ ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි.
හොඳයි. හොඳයි. බොමිතුටි පිළිවෙල ගන්න. ගරු බිමල් රත්නායක මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍යතුමා ඇසීමට
මහාන ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, විදේශ කටයුතු අමාත්‍යතුමා මාස 3ක් කල් ඉල්ලනවා.
හොඳයි. ගරු අජිත් මානපේරු මැතිතුමා, විදුලි බල පුනර්ජන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු නලින් බණ්ඩාර ජයමා මැතිතුමා, විදුලිය පුනර්ජන බල ශක්ති අමාත්‍යතුමා ඇසීමට.
කතානායකතුමනි, ලංකාවේ විදුලි බලය නොමැති නිවාස සංඛ්‍යාව 2016-10/31 වන විට නිවාස 41174යි. කියන්නේ මුළු ලංකාවේම ඉතුරුලා තියෙන්නේ 41174යි. විදුලි බලය නොමැති නිවාස එකක සංඛ්‍යාව දැනට රටේ තියෙන නිවාස සංඛ්‍යාවෙන් 0.08යි. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, මුළු රටේ තියෙන නිවාසවලින් 99.2% අපි මේ වෙනකොට විදුලිය සපයලා අවසන්. විදුලි බලය නොමැති නිවාස සංඛ්‍යාව එක් එක් පරිපාලන දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂන අපි දක්වලා තිබෙනවා. අපි පරිපාලන දිස්ත්‍රික්ක 90 වෙන් කළා තිබෙනවා. මම සභාගත කරනවා සමස්ත ලයිසුව. ඒ අනුව 141174යි. ඒ අනුව වැඩිම ප්‍රමාණයක් ගරු මන්ත්‍රීතුමනි ඉතුරුලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ 7471ක් ඉතිරිලා තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ. අත වශයෙන්ම එතන තමයි ලංකාවේම මේ ප්‍රශ්නය තියෙන්නේ. විශේෂ අවධානයක් අපේ පිළිබඳව යොමු කරන්න. ඒත් එක්කම ඊළඟ ප්‍රශ්නය අහනවා, මෙම නිවාස සඳහා විදුලි බලය ලබා දීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ විසින් ගෙන ඇති පියවර කවරේද යන්න. මෙම සියලුම නිවාස සඳහා 2016-12-31 වන විට රටම එළියයි අඳුර දුරලයි වැඩසටහන යටතේ විදුලිය ලබා දීමට කටයුතු කරන අතර ඉහත වැඩසටහන යටතේ නිවාස 224,738ක් සඳහා මේ වෙනකොට විදුලි ලබා දීලා තියෙනවා. ගරු කතානායකතුමනි, යහපාලන ආණ්ඩුව ආවට පස්සේ විශේෂයෙන්ම මේ අන්තිම වසර තුල තමයි අපි මේ බලය මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ. රංජිත් සේබලාපිට අමතුමත් මමත් මගේ අමාත්‍යාංශ සියලු නිලධාරීන් විදුලි බල මණ්ඩලය ලෙකෝ ආයතනයේ මේ සියලු දෙනාම එකතු වෙලා මේ වෙනකොට ගෙවල් 224,738ක් සඳහා අපි විදුලිය ලබා දීලා තියෙනවා. මේ ව්‍යාපාරයේ තියෙන වැදගත්කම තමයි කිසිම මූලික ගෙවීමක් නැතුව ඒ සම්පූර්ණ මුදලම සමහර නිවාසවල වටිනකම රුපියල් 50,000යි අපි විදුලිය සඳහා විතරක් ලක්ෂ 3,40,000ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම ගේ වයරින් කිරීමත් අපිම කළා දුන්නා. ඒ වගේම සබඳතාවයත් අපිම දුන්නා. ඒ වගේම එක නිවසක් සඳහා රුපියල් ලක්ෂ 3ක උපරිමයකට යටත්ව පාරට අපි මුදල් වැය කරා. ඒ ආකාරයට අපි රටේ හැම නිවසකටම විදුලිය ලබා දීම සඳහා කටයුතු කරලා අපි තාම සතුටු වෙනවා. මේ ව්‍යාපෘතිය දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට අපි අවසන් කරනවා. රුපියල් බිලියන 5ක් සම්පූර්ණ වියදම මේ වෙනතෙක් විදුලිය සඳහා අයදුම් කළ නැති සියලුම දෙනාට මම ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව අපෙන් ඉල්ලීම් කරන්න. අපි හැකියක්මනින් මේ ඉදිරි මාසෙකහමාර තුල මේ සඳහා කටයුතු කරනවා. දැනට ඉතුරු වෙලා තියෙන්නේ හුදකලාව කිලෝමීටරයක් මීටර 500ක් 700ක් දුරින් තියෙන තනි නිවාස පමණයි ගරු කතානායකතුමා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු ජයමා මන්ත්‍රීතුමා.
මම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ පසුගිය කාලේ අහිංසක අසරණ මිනිස්සුන්ට විදුලිය ලබා දෙන්න ඔබතුමා ඔබතුමාගේ ඇමතිතුමත් එක්ක එකතු වෙලා කරපු මේ සංග්‍රාමය පිළිබඳව මගේ පළමු අතුරු ප්‍රශ්නය ඇත්තරම මම ඔබතුමායි අහන්න කැමති. ඔබතුමා දන්නවා අපිට ගිය අවුරුද්දේ 10%ක විදුලි අවශ්‍යතාවයක් තිබුණා. සාමාන්‍යයෙන් 6%ක් විතර තමයි කලින් අවුරුද්දවල තිබුණ විදුලි අවශ්‍යතාවය වැඩි වීම. එතකොට ලබන මේ අවුරුද්දේ 2014 10%ක විතර විදුලි අවශ්‍යතාවය වැඩි වෙන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයේ විදියට මේ 10%ක මොකද සංවර්ධනය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් යන නිසා සිදෙන් 2017 සංවර්ධන වසරක් මේ ආණ්ඩුවේ මේ 10%ක වැඩි වෙන විදුලි අවශ්‍යතාවය සපුරන්න රජයක් විදියට එවනවා විදුලි බල අමාත්‍යාංශය සහ විදුලි බල මණ්ඩලයේ විදියට ඔබතුමාලා අරගෙන තියෙන ක්‍රියාමාර්ග කවරද කියලා මම ඔබතුමායන් අහනවා.
මේ වෙනකොට ගරු කතානායකතුමනි, කෙරවල පිටියේ මෙගවට් 300ක LNG බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙනවා. නොරොච්චෝලේ බලාගාරයෙන් පස්සේ මෙරට ඉදිවන විශාලතම බලාගාරය මේකයි. දැන් ටෙන්ඩර් කැඳවීම කළ අවසන්. ඒත් එක්කම අපි විශාල බරක් දෙනවා පුනර්ජනනීය බලශක්තිය නුදුලි උත්පාදනය කර ගැනීමට. ඒ නිසා සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘති යටතේ අපි තාම දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොටත් එහි සාර්ථක ප්‍රතිඵල ලැබීම පවතිනවා. මේ අයවැයෙන් අපිට විශාල සහන ලැබුණා සූර්ය බලය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන් පිළිබඳව. අපි පිළිබඳව රජයට ස්තුති වෙනවා. ඒ නිසා අපි මේ ඉලක්කය සපුර ගන්න කටයුතු කරන අභියෝග තියෙනවා අපිට. අපි අභියෝග පිළිගන්නවා. ඒ අභියෝග විසඳ ගැනීමෙන් ඉස්සරහට යන්න අපි කටයුතු කරනවා. ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, විශේෂයෙන්ම මේ පිළිබඳව උනන්දු වෙ කටයුතු
කරනවා. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද?
දෙවෙනි අතුරු ප්‍රශ්නය.
එහෙනම් අපිට අවස්ථාව දෙන්න ආරි ප්‍රශ්නේ වුණා ඔබතුමා අවසරය අරන් දෙන්න ලබා දෙන්න. ඔව්, දරබා දෙන්න.
දෙවෙනි අතුරු ප්‍රශ්නය. දැන් ඔබතුමාලා සාම්පූර්වල ගල්ලඟුල් බලාගාරයක් හදන්න නියමිතව තිබුණත් ඒක ඔබතුමාලා වෙනස් කරා. මම පෞද්ගලිකව ඇත්තටම මේ ගල්ලඟුල් බලාගාරයේ ඉදිවෙනවා නම් කැමතියි. මොකද අපේ 2018 වෙනකොට අවශ්‍ය විදුලි බල ප්‍රමාණය ඉක්මනින් ලබා ගන්න තිබුණා. නමුත් රජයක් විදියට පරිසර හිතකාමීව විදුලි නිෂ්පාදනය වෙනුවෙන් ඔබතුමාලා LNG වලට වෙනස් වෙලා තියෙනවා. ඒතර මේ LNG බලාගාරය සාම්පූර්ණලත් ඔබතුමාලා හැදෙනවා. මොකද හබර්ණ සිට වේයන්ගොඩ දක්වා කිලෝ මෙගාවට් 220ක විදුලි අධිසර විදුලි රහන් මාර්ගයක් දැනටමත් හදන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා. එතකොට සාම්පූර්ණ වල බලාගාරයක් LNG හරි ගලඟුරු නොවන බලාගාරයක් ඉදි වෙනවද?
ගෞරව හැමතිතුමාව.
සාම්පූර්ණ වල විදුලි බල මණ්ඩලයේ සතු ඉඩමක් තිබෙනවා අක්කර 500ක්. ඒ ඉඩමේ කුමක්ද කරන්න කියලා තාම අවසාන තීරණයක් කරන්නේ නැහැ. ඒ වගේම අපි කොහොම වෙතත් ඒ කලාපය බලශක්ති උත්පාදන කලාපයක් වශයෙන් වෙන් කර ගැනීමටයි අපි අදහස් කරන්නේ. කරු අගමැතිතුමත් ඒ පිළිබඳව අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. අපි ඒ නිසා ඒ පිළිබඳව කටයුතු කරනවා. නමුත් අපි දැනට මූලිකව අදහස් කරලා තියෙන්නේ කෙරවල පිටිය මූලික කරගෙන. මොකද විදුලි බලයේ වැඩිපුරම භාවිතා වෙන්නේ බස්නාහිර පළාතේ. ඒ නිසා කෙරවල පිටිය මූලික කරගෙනයි ඊට අමතරව හම්බන්තොටත් අපි LNG බලාගාර ඉදි කිරීමට කටයුතු කරනවා.
හොඳයි. තව තියෙනවද ප්‍රශ්න?
අවසාන අතුරු ප්‍රශ්නය ඔබතුමා අහන්න කැමතියි. ඔබතුමාලා පුරණජනනීය බලශක්තිය ගැන නිතර කතා කරනවා. හැබැයි පසුගිය කාලේ අපිට මේ අවුරුදු දෙකමාරතොත අලුත් පුරාජනනීය බලාගාරය ඉදුනේ නැහැ. එතකොට මේක කඩිනමින් කරන්න කඩිනමින් සූර්ය බලය ඒ වගේම සුලම් බලය සහ අනෙකුත් ප්‍රබලයන් කඩිනම් කරන්න ඉක්මනින් බලාගාර ඉදිවෙන්න අවශ්‍ය කටයුතු කරන්න මොනවාද ආරම්භ තියෙන පියවරයන්.
ගරු මන්ත්‍රීතුමා අපි මෙගාවොට් එක බැගින් වූ සූර්ය බලාගාර 60ක් ඊළඟ මාස කීපය තුළ ඉදිකිරීමට කටයුතු කරනවා. ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පතලා තිබෙනවා. අපි විශ්වාස කරනවා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපිට ලබා දෙයි කියලා. ඒ වගේම සීමලාණ්ඩුව ප්‍රදේශයේ තවත් මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් ඉදි කරනවා. ඒ වගේම සුලම් බලෙන් විදුලි උත්පාදනය කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. අපි වගකීමෙන් කියනවා ඊළඟ වසර කීපය තුළ සුලම් සහ සූර්ය බලය තුළ දැවැන්ත විදුලි ප්‍රමාණයක් රට
අරන්යි බොහොම ඉදිරි ගාවේ ජයග්‍රහණ පෙර මැතිතුමා ජාතික වැදගත්කමින් යුතු ප්‍රශ්නයක් නම් එතුමාගේ එකඟත්වය ඇතුව එක ප්‍රශ්නයක් කැමැතියෙන් පැහැදිලි කිරීමක් කෙටියෙන් ආන්න ප්‍රශ්නය ඕක
කතාවට බොහොම සුදුයි. ගරු මයික් එක ගරු කතා නැතුමනි සූර්ය බල මේ මෙතුමා ගල්ලංගුරු අරමයා කතා කරන තෙමින් ඉඳන නැතුව ගමේ සූර්ය බල දෙන ක්‍රමයේ රජයේ තීරණ කෙරුවා. ඔබතුමා ගමට මේ වැඩපිළිවෙල ගෙනියන්න මොකද අපිට පේනවා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් එකට ක්‍රියාත්මක වෙන වැඩ මේ. ඔබතුමාලා එවැනි වැඩපිළිවෙලක් ඇති කරනවාද? පොඩි පැල්පතේටත් සූර්ය බල කියලා ගමටම දෙන ලංකාවම වහන්න පුළුවන් අපිට.
ඉතාම වටින ප්‍රශ්නයක්. අපේ ඉලක්කය තමයි 2020 වෙනකොට වහලේ මත සවිකන රූෆ්ටොප් කියන ඒ ක්‍රමවේදයට අපි මෙගාවොට් 200ක් 2025 වෙනකොට මෙගාවොට් 1000ක් වශයෙන් විදුලි ලබා දෙන්න ඊට අමතරව අපි සූර්ය බල උද්දාන ඇති කරනවා. දැනට තිබෙන ක්‍රමවේදයන් අනුව මධ්‍යම පාන්තිකයන්ට තමයි මේකට එකතු වෙන්න පුළුවන්. ඒත් අපි ආරම්භයක් වශයෙන් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුව 108 පොලියට ලෙකෝ බල ප්‍රදේශවල ණය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දැනට 112ටයි ලබා
දෙන්නේ.
නමුත් අයවැයෙන් ලබා දීලා තියෙන සහනත් එක්ක මේ පොලිය තවත් අඩු වෙනවා.
අපි විවාදයක් කියන්න අමාරුයි.
අපි මෙරටේ අහිංසක
පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්න ගරු මහත්මයා.
ඔබතුමාගේ අදහස ඉතාම වටිනවා. අපේ ඉදිරි පියවර හැටියට අපේ ගරු අගමැතිතුමත් මේ අහගෙන ඉන්නවා මේ කතාව. ඒ නිසා එතුමා අපිට අවසර දෙයි. ඉදිරි පියවර හැටියට දැන් පළවෙනි පියවර අපි මධ්‍යම පන්තියෙන් පටන් ගමු. අපි ඊළඟ පියවර දුප්පත්ම අහිංසක ජනතාවටත් මේ සූර්ය බලය හරහා විදුලි උත්පාදනය කරලා වැඩිපුර ප්‍රමාණය ජාතික පද්ධතියට දෙන්න පුළුවන් ආකෘතියක් අපි සකස් කරනවා. රුපියල් 21ක් ඉවනෝ ඉදිරි එකකට.
හොඳයි. සියයට අටට දෙනවා කිව්වා. සියයට අටට දෙනවා කිව්වා. නෑ අටට. හරි. හොඳයි. හරි ඊළඟට ගරු වාසුදේව නානායකාර මැතිතුමා විදුලි සංදේශ ගරු සල්මාන් මන්ත්‍රීතුමා ගරු රංජිත් සොයිසා මැතිතුමා පලස්සව පළාත්පල මැතිතුමා ඇසීමට නෑ දෙවෙනි වටය අංක 3 ගරු අජිත් මානාපේරු මැතිතුමා පස්සේ ආනවද
මේ මයික් එක නෑ ගරු කතානායකතුමනි අජිත් මානාපේරු මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්න
හොඳයි විදුලි බල මැතිතුමා එක සභාගත ගන්න ආ කල් ඉන්නවා රයිට් ගරු වාසුදේව නානායකර්ම විදුලි සංදේශ ඩිජිටල් යතිතල පාසුක මැතිතුමාගේ ඇසීමට ප්‍රශ්න ආනාද විපක්ෂය
අනාගරු තරණය
සභාගත කරනවද සභානායකතුමා? පස්වෙනි ප්‍රශ්නේ.
පස්වෙනි එක සති දෙකක් කල් ඉල්ලලා තිනවා විදුලි සංදේශ මැතිතුමා.
හයවෙනි ප්‍රශ්නේ ගරු සල්මන් මැතිතුමා ඉදාම මැතිතුමා ඇසීමට
ගරු කතානායක.
ගරු රංජිත් සොයිසා මැතිතුමා
අනුව කතානායක.
පළාත් සභා පළාත් පාලන මැතිතුමා ඇසීමට ගන්න. අමාත්‍යංශ නිවේදන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා මැතිතුමා Yeah, your statement, Honorable Minister.
On the 23-2?
Yes, you are supposed to give a statement. I think I suppose that's on that, yeah.
Honorable Speaker, on the question asked in terms of 23-2, I seek another 3 weeks for my answer for the reason that the governor is the authority in charge of transfers of public officers within the provincial council. Therefore, I have written to the governor asking for an explanation. Therefore, I require another 3 weeks.
Okay, that's right. Anyway, the member is entitled for a reply. If you can give that reply,
I will give
not more than
reply 3 weeks. 3 weeks huh?
Yeah, because this is a subject that has been going on for some time. ගරු ආන්ද්‍ර කුමාර් ජනක මැතිතුමා.
ජනකතුමනි මම පිළිගන්නවා ඒකේ සමහර ප්‍රශ්නවලට යම් කාලයක් ගත යුතු බව. හැබැයි මෙතන මතුවලා තිබෙන්නේ ගරු කතානායකතුමනි මේ දින කීපය තුළ පළාත් සභාව තුළ මතුවී තිබෙන ප්‍රශ්නේ ඔබතුමා දන්නවා ඊයේ අයවැය විවාදයේ පැවැත්ුණා කිසිදු නිලධාරියෙක් අයවැය විවාදයේ සඳහා සහභාගී වුණේ නැහැ පළාත් සභාවේ. අඩුම තරමේ ගරු සභා කතානායකතුමනි සභා ලේකම්වරයාවත් සහභාගී වුණේ නැහැ. ඉන් අනතුරුව තමයි මූල්‍ය පිළිබඳව ලේකම්වරියගේ නිවසට ගිහිල්ලා තමයි ඊයේ රාත්‍රියේ ලබා දීලා තිබෙන්නේ අර මේ ඇය සේවයෙන් පහත හෙලීම පිළිබඳ එක විනිරාකරණය කරලා තිබෙන්නේ ඊයේ රෑ ගෙදර ගිහිල්ලා. ඒත් తాවකාලිකව. එතකොට දැන් ගරු කතානායකතුමනි තියෙන ප්‍රශ්නේ තමයි මේ සේවක සේවිකාවන් මේ නිලධාරීන් විශාල බියකට පත් වෙලා තිබෙනවා. නැවත නැවතත් මේ පරිගැනීම් සහ මෙතුමා ඒ මහමැතිවරයාගේ මැදිහත් වීම නිසා යම් අසාධාරණයක් අයික්ට ලක් වේවි කියලා ඔබතුමා වගකීමකින් යුතුව මේ සභාවට ප්‍රකාශයක් කරන්න එම නිලධාරින්ට කිසිසේත්ම පරිගැනීමකට අසාධාරණ ලක් වෙන්න ඉඩ නොදෙන බවට.
හොඳයි ගරු ඇමෙතුමා, කාලය සම්බන්ධ අප ප්‍රශ්න ඇත්තට පිළිතුරු දෙන්න.
ගරු මන්ත්‍රීතුමා, කතානායකතුමනි 1997 අංක 22 දර පළාත් සභා පනතට මම අවධානය යොමු කරනවා. ඒ පනත අනුකූලව මේ සම්බන්ධව නිසි බලධාරී ආණ්ඩුකාරතුමා. ඒ නිසා මට නෛතිකව ඇඟිලි ගැහිීමේ කිසිම අයිතියක් නැහැ. මම ආණ්ඩුකාරතුමාට ලිපියකින් දන්වලා තියෙනවා ඔබතුමාගේ ප්‍රශ්න සම්බන්ධයෙන්. එතුමාට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න කියලාත් මම උපදෙස් දීලා තියෙනවා. හැබැයි නෛතික 13 වෙනි සංශෝධන යටතේ රේඛිය ඇමතුමාට මේ සම්බන්ධයෙන් කිසිම නෛතික බලයක් නැහැ. ආණ්ඩුකාරතුමාගේ බලය තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන් වන්නේ.
එදින ඔබතුමාට පුළුවන් නේ සභාව දැනුවත් කරන්න?
මට සභාව දැනුවත් කරන්න පුළුවන්, මුදල් කාරක සභාවටත් තමයි යොමු කරන්න පුළුවන්.
කොහමද පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වීමට පෙර ඒ පිළිතුරු දුන්නොත් අපි අගය
කරනවා. ගරු කතානායකතුමනි, මේ නෛතිකව ආණ්ඩුකාරතුමාගේ බලය මට ක්‍රියාත්මක කරන්න බෑ.
ඒකත් එක්ක අපි පේරිම් ගන්නවා. නමුත් කරුණු පැහැදිලි කිරීමක් කරන්න.
මම කරුණු පැහැදිලි කිරීමක් ආණ්ඩුකාරතුමාට කරන්නම්.
හොඳයි 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 ගරු හොඳයි ගරු දිනේෂ් ගුණාධර මැතිතුමා.
ඔව්, මට පළාත් සභා අමාත්‍යවරුට තිබෙන බලය යටතේද දැන් විසුරුව ඇරලා තිබෙන පළාත් පාලන ආයතන සියල්ලගේම ලංකාව පුරා පාලනය ගිනියන්නේ. ඒක මොන නෛතික බලයක්ද? මොකද ඡන්දේ තියන්නේ කවදද? ඔබතුමා ඡන්දේ තියන්නේ නැද්ද? මේ කතාව නවත්තන්නේ නැද්ද? මේ බොරුවට ඡන්දේ
තියන්නේ? ඒක ගරු අපි මේක ගැන විවාදයක් කරන්න අමාරුයි ගරු දිනේෂ් ගුණාධර මහත්මයා. මේක නොටිස් දීපුවා නැමෙ පැහැදිලි කරලා අපි ප්‍රධාන කටයුතු වල යන්න ඕනේ.
මාගේ ප්‍රශ්නය,
ඔව්,
අන්ද කුමාර දිසානාගේ මන්ත්‍රීතුමා ආපු ප්‍රශ්නෙට කිසිම අදාළත්වයක් නැහැ. හැබැයි කිසිසේත්ම මේ කල් දැමීමක් මම කරන්නේ නැහැ.
අදිවාසයෙන් වියදම් කරනවා. ඔබතුමා බලයක් දීලා තියෙනවද මේ විසුරුව හැරියට පස්සේ ඇමතිවරයා හැටියට මේ එකතු වෙන කෝටි සංඛ්‍යාත ධනය ලංකාව පුරා එහෙම වේදන් කරන්න ඔබතුමා බලයක් දීලා තියෙනවා?
මම ඔබතුමාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.
තව ඡන්දේ තියන්නේ නැත්තේ ඇයි?
ඔබතුමා
ඇයි ඡන්දේ තියන්නේ නැත්තේ?
මට කතා කරන්න දෙන්න. ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නම් මට උත්තර දෙන්න. ගරු කතානායකතුමනි, මෙතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මට ඒක උත්තර දෙන්න අවසර දෙන්න.
So you can give no can reply now.
Honorable member, honorable
member. No, let him reply, honorable Dinesh Gunarajana.
Can I speak?
Let him reply.
Honorable
Let him
member,
reply because we have to go to the main
room. I have never delayed this election. The delimiter. So can I? Garu, mema chandaya kaldamiwa sambandhen mama sadbhavayen prakash karana kalin karapu seema nirna vaarthawa wala adupadu hetuwen mata abhyachana kriyaadamayakata yanna thibenawa. E abhyachana kriyaadamaye avasanu wahama mama chandaya
all right, okay, hondai
obathuma chodana
karana api pradhana kaleyata yanna hondai
mema chandaya
pradhana kaleyata okay pradhana kaleyata ප්‍රධාන කණ්ඩ යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්මයා. We have to go to the main function today. I mean, these
Honorable
are
Speaker,
you can have a debate on this separately if you don't mind.
Yeah. Honorable Speaker, I present the Nations Environment Forum Incorporation Bill.
Chira Kalayutui, somebody must second it.
I second it.
Right. ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා විශේෂයෙන්ම කාරක සභා අවස්ථාව.
පෙරවරු 10 සිට 12 30 දක්වා කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශයේ ශිෂ්‍ය 120 217 පස්වරුව 1 සිට 6 30 දක්වා සමාජ සයිබර් ගැන්වීම හා සුබ සාධක අමාත්‍යාංශය ශිෂ්‍ය 124 216 331 කපහැරිම යෝජනාව ඔනරබල් සරවන බවන්
Honorable Speaker, I suppose that a sum of rupees 10 we traditionally cut from all the recurrent and capital expenditures of each program of the heads of expenditure bearing numbers 120 and 217 related to the ministries and other departments and institutions come under such ministries scheduled to be taken up for debate today, 29th Tuesday, November 2016 at the committee stage debate in the appropriation bill 2017. Thank you.
You continue to speak or?
Yes, okay.
Okay, go ahead.
Thank you. Honorable Speaker, Ministry of Women and Child Affairs, at the outset, let me thank you for having given the opportunity to speak on the women affairs and also the child. In this issue, since I am coming out with more problems connected to the North, I'm going to speak in Tamil, and I wish the department people should take up the request that is made on my speech here. மதிப்புமிக்க நாடாளுமன்றத்தின் மக்கள் பிரதிநிதிகளாக அலங்கரிக்கும் கௌரவ உறுப்பினர்களே இன்றைய மகளிர் சிறுவர் விவகார அமைச்சின் விவாதத்திலே கலந்து கொண்டு இவ்வுரை ஆற்றுவதற்கு வாய்ப்பளித்தமைக்காக என் நன்றியை தெரிவித்துக் கொள்கிறேன் இலங்கையின் தேசிய சனத்தொகை கணக்கெடுப்பிலே 57% பங்கை வகிக்கும் மகளிரை கொண்ட ஒரு முக்கியமான அமைச்சினுடைய இந்த விவாதத்திலே பெண்களின் உரிமைகள் தொடர்பாகவும் அவர்களின் எதிர்காலம் தொடர்பாகவும் மகளிர் விவகார அமைச்சு எதிர்காலத்தில் எத்தகைய நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்பதை இக்கௌரவ சபைக்கு எடுத்துக் கூற வேண்டியது பொறுப்பு எமக்குண்டு அந்த வகையில் நவம்பர் 25ஆம் தேதி தொடக்கம் டிசம்பர் 10ஆம் தேதி வரையும் பெண்களுக்கு எதிரான வன்முறைகளை தடுத்து அவர்களுக்கு சமத்துவமான ஒரு அந்தஸ்தை பெற்றுக் கொடுப்பதற்கானதும் அவர்கள் உரிமைகளை மதிக்கும் நாளாகவும் திகழும் உன்னதமான இந்த நேரத்தில் இவ்விவாதம் அமைந்திருப்பதும் பொருத்தமானது என நினைக்கிறேன் பெண்களுக்கு சம உரிமைகள் வழங்கப்பட வேண்டும் என நீண்டகாலமாக பேசப்படுகின்ற போதும் பாரபட்சமான நடவடிக்கைகளும் அவர்களுக்கு ஆன உரிமைகளை வழங்க மறுப்பதும் தொடர் நடவடிக்கைகளாகவே தொடர்ந்து கொண்டிருக்கின்றன மகளிர் சிறுவர் விவகார அமைச்சு இது தொடர்பான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டுமென இந்த சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்கிறேன் இவ்வமைச்சானது மகளிர் தொடர்பான வழிகாட்டல்களுக்கும் தொழில் வாய்ப்புகளுக்கும் என ஒரு விசேட பயிற்சி மையம் ஒன்றை ஏற்படுத்தி மாகாண ரீதியாக அதன் கிளைகளை நிறுவி மகளிர் தொடர்பான நடவடிக்கைகளை மேம்படுத்த நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் முறை சார்ந்ததும் முறை சாராததுமான தொழில் வாய்ப்புகளுக்கு இந்த நிலையங்களிலே பயிற்சிகள் வழங்கி அவர்களுக்கான வழிகாட்டல் ஆலோசனைகளையும் இந்த நிலையம் மேற்கொள்வதற்கான நடவடிக்கைகளை இந்த அமைச்சு எடுக்க வேண்டும் இப்பயிற்சி மையங்களூடாக பயிற்சப்படும் பெண்களுக்கு தொழில் ரீதியான செயற்பாடுகளுக்கான வங்கிகளூடாக இலகு கடன் வசதிகள் ஏற்படுத்தி கொடுப்பதுடன் அவர்கள் உற்பத்திக்கு உரிய சந்தை வாய்ப்பையும் இந்த பயிற்சி மையங்கள் மகளிர் சிறுவர் விவகார அமைச்சினூடாக ஏற்படுத்தி கொடுக்க வேண்டும் குறிப்பாக கிராமப்புறங்களிலும் மலையகத்திலும் உள்ள பெண்களுக்கு இந்த விடயத்தில் கூடிய கவனம் எடுக்கப்பட வேண்டும் நகர்ப்புறங்களில் வாழும் பெண்கள் ஓரளவு சமூக அமைப்புகளில் கட்டுமானங்களுக்குள் ஈர்க்கப்பட்டு தம் நடவடிக்கைகளை மேம்படுத்திக் கொள்ள வாய்ப்புகள் உள்ள போதும் அவற்றுக்கும் உள்வாங்கப்படாத பெண்கள் தொடர்பாகவும் நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் அரச தனியார் வேலை வாய்ப்புகளிலே பெண்களுக்கு 25% ஆளணிகள் ஒதுக்கப்பட்டு அவை நடைமுறைப்படுத்தப்பட வேண்டும் தொழிற்சாலைகளில் மலையகத்தில் பெருந்தோட்ட பெண்கள் தொழிலாளர்களுக்கும் தனியான துறையிலே வேலை செய்யும் மகளிருக்கும் விவசாய செயலில் ஈடுபடும் பெண்களுக்கும் ஆண்களுக்கு நிகரான ஊதியங்கள் வழங்கப்பட வேண்டும் மேலும் பெண்கள் பணி செய்யும் இடங்களில் அவர்களுக்கான பாதுகாப்பு உறுதிப்படுத்தப்பட வேண்டும் அதற்கான நடவடிக்கைகளை அமைச்சு மேற்கொள்ள வேண்டும் பெண்கள் பாலியல் ரீதியான பல்வேறு இன்னல்களையும் எதிர்கொள்கின்றனர். அவர்களை பாதுகாப்பதற்காக பெண்கள் பாதுகாப்பு தொடர்பான சட்டங்களை இறுக்கமாக பின்பற்ற வலியுறுத்தப்பட வேண்டும். வடக்கு மாகாணத்திலே 54,000 பெண்களை தலைமைத்துவமாக கொண்ட குடும்பங்களும் கிழக்கு மாகாணத்திலே 32,000 பெண்களை தலைமைத்துவமாக கொண்ட குடும்பங்களும் இருப்பதாக புள்ளி விவரங்களின் படியான தகவல்கள் தெரிவிக்கின்றன. இவர்களில் பலருக்கு காணிகள் சொந்தமாக இல்லை. இன்னும் சிலருக்கு இருக்கின்ற காணிகளை இராணுவமும் போலீசாரும் பாதுகாப்பு காரணங்களை காட்டி தம் வசப்படுத்தியுள்ளனர். இக்காணிகளை விடுவிப்பதற்குரிய நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என இவ்விடத்தில் வலியுறுத்தி கூற விரும்புகிறேன். இக்காணிகள் விடுவிக்கப்பட்டு அவர்களுக்கு நிரந்தரமான வீடுகளும் அமைத்துக் கொடுக்க மகளிர் சிறுவர் விவகார அமைச்சு நடவடிக்கை எடுக்க வேண்டும். வலிவடக்கிலே இடம்பெயர்ந்து மல்லாகம் கோணப்புளம் முகாமிலே வசித்த 110 குடும்பங்களுக்கு இராணுவத்தின் பொறியியல் கட்டுமான பகுதியூடாக மீள்குடியேற்ற அமைச்சு 110 வீடுகளை கட்டிக் கொடுத்துள்ளமையை இவ்விடத்தில் சுட்டிக்காட்ட விரும்புகிறேன். நல்லிணக்கபுரம் என நாமம் சுட்டப்பட்ட காணிகள் அற்றவர்களுக்கு கீரிமலை காங்கேசந்துறை வீதிக்கு அண்மையாக இக்குடியேற்றம் அமைக்கப்பட்டுள்ளது. முகாம்களில் உள்ளவர்களுக்கும் பெண்களை தலைமைத்துவமாக கொண்ட பெண்களுக்கும் அவர்களுக்கு பரிச்சயமான கைத்தொழில்களிலும் பண்ணை வளர்ப்பிலும் விவசாய நடவடிக்கைகளிலும் ஈடுபடுத்தி அவர்களுக்கு சிறந்த ஒரு தொழில் வாய்ப்பை வழங்க அமைச்சர் நடவடிக்கை எடுக்க வேண்டும். அரசியல் ரீதியாகவும் தொழிற்சங்க ரீதியாகவும் பெண்களின் பங்களிப்பை அரசியல் கட்சிகளும் தொழிற்சங்கங்களும் மேம்படுத்த நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என இவ்விடத்தில் சுட்டிக்காட்ட விளைகின்றேன். பெண்களின் குரல் எவ்வாறு நசுக்கப்படுகின்றதோ அதேபோல் நசுக்கப்படும் இன்னொரு பகுதியினர் தொடர்பாகவும் நாம் கரிசனை கொள்ள வேண்டி இருக்கின்றது. 3 தசாப்தங்களுக்கு மேலாக யுத்தத்தினால் மிக மோசமாக பாதிக்கப்பட்ட பிரதேசமாக வடக்கு கிழக்கு காணப்படுகின்றது. போரினால் மனித பேரழிவுகள் ஏற்பட்டதுடன் உடைமைகள் சொத்துக்கள் என்பனவையும் அளிக்கப்பட்டது. தாம் எதிர்கொண்ட பாரிய இழப்புகளில் இருந்து மீண்டு எழும் பிரதேசமாக இது காணப்படுகின்றது. மனித உயிரிழப்புகளோடு உடல் உள ரீதியாகவும் பெருமளவான தாக்கங்களை தாங்கியவர்களாக அன்றாடம் கண்ணீரோடும் கவலையோடும் வாழ்க்கைக்காக போராடுபவர்களாகவும் இம்மக்கள் காணப்படுகின்றனர். இந்த நிலையில் வடக்கு கிழக்கில் வாழும் சிறுவர்கள் மற்றும் பெண்கள் விசேட கவனிப்புக்குரியவர்கள். ஏனைய மாகாணங்களுடன் இவர்கள் சமநிலையில் பார்க்கப்படாது, விசேட தேவை உடையோர் என்ற அடிப்படையில் நோக்க வேண்டியவர்களாக உள்ளனர். இடம்பெற்ற யுத்தம் காரணமாக சிறுவர்கள் உடல் ரீதியாக பெருமளவு காயங்களுக்கு உள்ளாகியதோடு மட்டுமல்லாது அங்கவீனமடைந்தும் காணப்படுகின்றனர். அத்தோடு உடல்களில் குண்டு சிதறல்கள் தாங்கியவர்களாக வடக்கு கிழக்கில் 800 மேற்பட்ட மாணவர்கள் வலியுடன் வாழ்ந்து வருகின்றார்கள். இவர்களுக்கு இன்று வரை அதிலிருந்து மீண்டு சமூகத்துடன் நல்ல நிலையில் வாழ்வதற்கு பூர்ண வசதிகள் ஏற்படுத்தி கொடுக்கப்படவில்லை. பெற்றோர் இழப்பு, வறுமை, உடல் உள தாக்கங்கள் போன்ற பல்வேறு காரணங்களினால் பாடசாலை ஒழுங்கீனம், இடைநிறுத்தல் என்பன அதிக அளவில் காணப்படுகிறது. இதற்கு தேசிய சிறுவர் பாதுகாப்பு அதிகார சபை, சிறுவர் நன்னடத்தை திணைக்களம் போன்ற நிறுவனங்கள் பல்வேறு நடவடிக்கைகள் எடுத்த போதும் அது போதுமானதாகவும் சிறுவர் சார்ந்த பிரச்சனைகளுக்கு தீர்வாகவும் அமையவில்லை. பாடசாலை இடைவிலகிய கல்வியில் ஆர்வம் குறைந்த கட்டாய கல்வி வயதிலான 16 உட்பட்ட மாணவர்களுக்கு அவர்கள் விரும்பும் துறையில் தொழிற்கல்வியை வழங்கக்கூடிய ஏற்பாடுகள் காணப்படவில்லை. தொழிற்கல்வி பெறுவதாயின் தேசிய அங்கீகாரம் பெற்ற தொழிற்கல்வி நிறுவனங்களுக்கு நைட்டா விடிஏ கல்வி பொது சாதாரண தர சித்தி தேவையாக உள்ளது. இவர்கள் விசேட தேவை உடையோர் என்ற அடிப்படையில் உள்வாங்கப்பட்டு பயிற்சி அளிக்கப்பட வேண்டும். தொழிற்கல்வி பெறும் ஒருவருக்கு தொழிற்கல்வியுடன் தொழிலுக்கான உள்ளீடுகள் மற்றும் முதலீடுகள் வழங்கப்படல் வேண்டும். இதன் மூலம் அவர்கள் சமூகத்தில் வலுவுள்ளவர்களாக மாற்ற முடியும். போரின் விளைவாக பெருமளவான பிள்ளைகள் தாய் அல்லது தந்தையை இழந்தவர்களாகவும் இருவரையும் இழந்தவர்களாகவும் காணப்படுகின்றனர். அத்துடன் தாய் அல்லது தந்தை மறுமணம் செய்து பிள்ளைகளை தனித்து விடப்படுகின்றனர். இதனால் அவர்கள் இரண்டாம் தர நிலையில் நடத்தப்படுகின்றனர். தந்தையை இழந்த பெண் தலைமைத்துவம் கொண்ட குடும்பங்களது நிலை மிகவும் மோசமானதாக காணப்படுகிறது. பிள்ளைகளது பாதுகாப்பினை உறுதி செய்ய பாதுகாப்பு கட்டளை நீதிமன்றங்கள் மூலம் பிறப்பிக்கப்பட்டு சிறுவர்கள் பொறுப்பானவர்களிடம் சட்ட ரீதியாக கையளிக்கப்படுவதோடு பிள்ளைகளை பொறுப்பு ஏற்பவர்களுக்கு பிள்ளைகளது எதிர்காலம் கருதி உதவித்தொகையோ அல்லது கல்விக்கான கொடுப்பனவுகளோ வழங்கப்பட வேண்டும். இலங்கையில் தற்போது சிறுவர்களது கட்டாய கல்வி வயதில்லை 16 தொழிற்சட்டப்படி தொழில் செய்யும் வயதில்லை 14 என குறிப்பிடப்படுகின்றது. 14 தொடங்கி 16 வயதுக்கு இடைப்பட்டவர் தொழிலுக்கு அமர்த்தப்பட்டால் சிறுவர் ஊழியம் என்ற அடிப்படையில் சட்ட நடவடிக்கை எடுக்க முடியாதுள்ளது. சர்வதேச ரீதியில் சிறுவர்கள் என ஏற்றுக்கொள்ளப்படுபவர்கள் 16 வயதுக்கு உட்பட்டோர் இலங்கை திருமண சட்டப்படி 18 வயது திருமண வயதாகும். 16 18 வயதுக்கு உட்பட்டோர் திருமணம் செய்யும் போது அவர்களை எந்த நடவடிக்கைக்கு உட்படுத்துவது என்ற தெளிவின்மை காணப்படுகின்றது. இதன்படி திருமண வயதில்லை தொடர்பாக சீர்திருத்தங்கள் ஏற்படுத்தப்பட வேண்டும். சிறுவர்களுக்கு எதிராக இழைக்கப்படும் அநீதிகளுக்கு எதிராக சிறுவர் நீதிமன்றம் செயற்படுகின்றது. இந்நீதிமன்ற நியாயத்திற்கு உட்பட்ட வகையில் 18 வயதுக்கு உட்பட்டவர்களை விசாரிக்கும் அதிகாரம் மட்டுமே காணப்படுகின்றது. குற்றம் புரிந்தவர் 18 வயதுக்கு மேற்பட்டவராயின் அவ்வழக்கானது நீதவான் நீதிமன்றிலேயே விசாரிக்கப்பட முடியும். இதன் காரணமாக சிறுவர்கள் திறந்த நீதிமன்றில் விசாரிக்கப்படும் சந்தர்ப்பங்களில் சமூக நன்மதிப்பு இழக்கப்படும் என்ற அச்சத்தில் நீதிமன்ற நடவடிக்கைகளில் பங்கெடுக்கும் தன்மை குறைவு ஆகியால் குற்றவாளிகள் தப்பிக்க சந்தர்ப்பம் கிடைக்கிறது. குற்றம் செய்யும் சிறுவர்களை நற்பிரஜைகளாக உருவாக்கும் நோக்குடன் செயற்படும் நற்சான்று பாடசாலைகளில் அவர்களை விருத்தி செய்யக்கூடிய வசதிகள் பெருமளவில் காணப்படுவதில்லை. இதனால் அவர்கள் மீள சமூகத்தில் இணைக்கப்படும் சந்தர்ப்பத்தில் குற்றங்கள் புரிவதற்கான வாய்ப்புகள் அதிகமாக உள்ளன. யாழ்ப்பாணத்தில் அச்சுவேலியில் உள்ள நற்சான்று பாடசாலையில் ஆண்கள் பெண்களுக்கான பிரிவுகள் உள்ள போதும் தற்போது ஆண்கள் பிரிவுகள் மட்டுமே வள பற்றாக்குறையுடன் இயங்குகின்றது. இப்பாடசாலைகள் சகல வளங்கள் கொண்டதாக மாற்றியமைக்கப்பட வேண்டும். யுத்தம் மூலமான இளவயது திருமணங்கள், அரச பதிவுகளை பேணாமை, ஆவணங்கள் அழிந்து போனமை போன்றவற்றால் பிறப்பு சான்றிதழ்கள் போன்ற சட்ட ரீதியான ஆவணங்கள் பெற முடியாதுள்ளது. இவற்றை பெற நடமாடும் சேவைகள் ஏற்படுத்தப்பட்ட போதும் அதற்கு தேவையான அடிப்படை ஆவணங்கள் இல்லாமையினால் பிறப்பு சான்றிதழ்கள் அற்ற பல சிறுவர்கள் காணப்படுகின்றனர். 14 வரையானவர்களை நாம் சிறுவர்கள் சிறுமிகள் என்று அழைக்கின்ற போதும் அவர்களின் குரல்களும் எம்மால் ஏற்றுக்கொள்ளப்படுவதில்லை. ஆனால் நாளைய தலைவர்களாக போகும் இன்றைய சிறுவர்களை பற்றி கரிசனை கொள்ள வேண்டியது எமது பாரிய பொறுப்பாகும். பெண்கள் எப்படி வயது வேறுபாடின்றி பாலியல் துஷ்பிரயோகங்களுக்கு உள்ளாகின்றார்களோ அதேபோல் சிறுவர் சிறுமிகளும் பாலியல் துஷ்பிரயோகங்களுக்கு ஆளாகிக் கொண்டிருக்கின்றார்கள். உல்லாச பயணிகள் செல்லும் இடங்களில் சிறுவர் துஷ்பிரயோகங்கள் அதிகமாக நடந்துள்ளமையை நாம் அறிந்துள்ளோம். அத்தோடு போதைப்பொருள், கைபேசிகள், தொலைக்காட்சிகள் ஊடாகவும் சிறுவர்களின் வாழ்வு அளிக்கப்படுகின்றது. பெரியவர்களோடு சேர்ந்திருந்த சிறுவர்கள் இந்த செயற்பாடுகளை செய்வதால் வயது வேறுபாடு தகர்க்கப்பட்டு ஒரு சமநிலை பேணப்படுகிறது. இதனால் சிறுவர்கள் பெரியவர்களோடு இணைந்து தமது நிலையிலிருந்து பிறழ்ந்து விடுகின்றார்கள். சிறுவர்களுக்கு பாடசாலைகளிலும் பாதுகாப்பில்லாத நிலைமை காணப்படுகின்றது. ஏன் வீடுகளில் கூட இருக்க முடியாத சூழ்நிலை ஏற்படுகின்றது. பாடசாலை செல்லும் சிறுவர்கள் இன்று பல்வேறு உள நெருக்கீடுகளுக்கு உட்படுகின்றார்கள். தரம் 5 புலமை பரிசில் பரீட்சை பெற்றோர்களின் கௌரவ பரீட்சையாக மாற்றமடைந்து சிறுவர்களின் நெருக்கீடுகளுக்கும் உளத்தாக்கத்துக்கும் உட்படுத்துகின்றது. 150 புள்ளிகள் பெறும் ஒரு மாணவன் சராசரியாக 75 புள்ளிகள் ஒரு பாடத்தில் பெறுகின்றான். ஆனால் அம்மாணவன் சித்தியடையவில்லை என்ற சக மாணவரும் பெற்றோரும் கூறுகின்ற போது அம்மாணவன் உளவியல் ரீதியாக பாதிப்படைந்து கற்றலில் சோர்வடைந்து விடுகின்றான். எனவே புலமை பரிசில் பரீட்சை தரம் 8 அல்லது 9 நடத்தப்பட வேண்டும்.
சிறுவர் உழைப்பிலே இன்று பல பெற்றோர்கள் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். வியாபார நிலையங்களிலும் வசதிப்படுத்தவர்களின் வீடுகளிலும் கூலி தொழிலாளர்களாகவும் சிறுவர்கள் வேலை செய்யும் துன்பகரமான நிகழ்வுகளையும் நாம் காண்கின்றோம். இதனால் கட்டாய கல்வியை பெற முடியாது, பாடசாலையை விட்டு இடை விலகுவது தவிர்க்க முடியாததாகின்றது. எனவே ஐநா சாசனத்தில் குறிப்பிட்டவாறு 14 வயது வரை சிறுவர்கள் கல்வி கற்பதை கட்டாயப்படுத்துவதுடன் பாடசாலைக்கு அனுப்பாத பெற்றோர்களுக்கு தண்டனைகள் வழங்குவதற்கான நடவடிக்கைகளும் மேற்கொள்ளப்பட வேண்டும். வடக்கு கிழக்கு மலையகத்திலே பாடசாலைக்கு செல்லாது நிற்பதற்கு வேறு காரணங்களும் இருக்கின்றன. இவ்விடங்களில் நிகழ்ந்த போரினாலும் மண் சரிவினாலும் பலர் பெற்றோர்கள் இருவரையும் அல்லது இருவரில் ஒருவரை இழந்து வசிக்கின்றார்கள். மேலும் போர்வடுக்களை சுமந்தவர்களாக உள்ளனர். கால், கை, கண் என்பனவற்றை இழந்தும் குண்டு சிதறல் ஆற்ற முடியாத இடங்களில் சுமந்து கொண்டிருக்கின்றார்கள். பல சிறுவர்கள் மனநோய்க்கு உள்ளாகி போர்க்கால சூழ்நிலையிலிருந்து விடுபட முடியாதவர்களாக உள்ளனர். இவர்களோடு மாற்றுத்திறனாளிகளும் சிறுவர்கள் ஆக்கப்பட்டுள்ளனர். இவர்கள் எல்லோருக்குமான ஒட்டுமொத்த வைத்திய வசதிகளை வழங்க சிறுவர் வைத்தியசாலைகள் நிறுவப்பட வேண்டும். மாகாணத்துக்கு ஒரு சிறுவர் வைத்தியசாலையாவது நிறுவப்பட வேண்டும் என இவ்விடத்தில் சுட்டிக்காட்ட விளைகிறேன். எனவே மகளிர் சிறுவர் விவகார அமைச்சானது மகளிர் சிறுவர் தொடர்பான காத்திரமான நடவடிக்கைகளை மேற்கொண்டு தமது அமைச்சினூடாக பெண்களுக்கு வலுச்சேர்க்கவும் சிறுவர்களை வளர்த்தெடுக்கவும் முயற்சிக்க வேண்டும். இவ்விரு சாராரையும் அனைத்து அவர்களின் உரிமைகளை வழங்குவதன் மூலம் நாடும் வீடும் செழிப்புறும் என்று கூறிக்கொள்ள விரும்புகின்றேன். நன்றி.
ගරු කතානායකතුමනි, මෙරටේ කාන්තාවන් සහ ළමයින්ගේ ජීවිත කෙරේ බලපාන ප්‍රධාන සාධකය මේ රටක පාලනය. ඒ රටේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී වෙන තරමට, ඒ රටේ පාලනය දූෂණයෙන් තොර වෙන තරමට, ඒ පාලනය කාර්යක්ෂම වෙන තරමට, ඒ පාලනය නීතිගරුක වෙන තරමට වැඩියෙන්ම ප්‍රතිලාභ ලැබෙන්නේ කාන්තාවන්ට සහ ළමයින්ට. එනිසා අද සුවිශේෂ දවසක්, ඉතා වැදගත් විෂයක් පිළිබඳ කතා කරන දවසක්. ගරු කතානායකතුමනි, මේ රජයේ බලයට පත් උනේ යහපාලනය ස්ථාපනය කිරීම සඳහා. මේ රටේ යහපාලනය ස්ථාපනය කිරීම සඳහා වන නීතිමය රාමුව අපි සකස් කළා 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා. ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් ඇති කරලා පොලිසිය ආයතනයක් ලෙස ස්වාධීන කළා. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වයේ තහවුරු කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අපි අරගෙන ආවා. අල්ලාහ්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වඩාත් ශක්තිමත් කරලා වඩාත් ස්වාධීන කිරීමට අවශ්‍ය කරන නීතිමය රාමුව අපි සකස් කරා. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, මේ රටේ කවර දාකවත් යම් ආණ්ඩුවක ඉන්න දූෂිත දේශපාලනඥයන් පරදුනාට පස්සේ බලයට එන රජය විසින් කිසිම ලෙසක ඒ කලින් රජයේ හිටපු දූෂණ වලට වගකීම යුතු මිනිමරුන් වලට වගකීම යුතු දේශපාලනඥයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ මෙහෙයවීම සඳහා ධෛර්යමත් කළේ නැහැ. නමුත් මේ රජය ආදර්ශයෙන් පෙන්වුම් කළා තියෙනවා හිටපු ආණ්ඩුවේ ඇමතිවරු මහා බල පරාක්‍රමයෙන් යුතු ලේකම්වරු හිටපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු රාජ කුමාරයෝ වගේ කටයුතු කරපු මන්ත්‍රීවරු රාජ කුමාරිකාවන් වගේ කටයුතු කරපු අය පිළිබඳව හොයලා බලලා රටේ නීති අනුව පරීක්ෂණ ආරම්භ කරලා සමහර පරීක්ෂණ මේ වෙනකොට අවසන් කරලා සමහර කාරණා පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් කාරණා පිළිබඳව මහාධිකරණයේ අධිචෝදනා පත්‍රත් ඉදිරිපත් කළා තියෙනවා. මේවායේ වේගය ගැන රටේ පුරවැසියන්ට ප්‍රශ්න තියෙනවා. මේවායේ කාර්යක්ෂමතාවය මීට වඩා වැඩි වෙන්න ඕන කියලා රටේ පුරවැසියෝ කල්පනා කරනවා. මේ රටේ අල්ලස දූෂණයට එරෙහිව සටන මීටත් වඩා ශක්තිමත් වෙන්න ඕන කියලා කල්පනා කරන පිරිසක් ඉන්නවා. හැබැයි මේ ක්‍රියාදාමයන් නිලස යද්දී ඒ පරීක්ෂණ වලින් සාක්ෂි ඇතුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ලක් වෙලා චෝදනා පත්‍ර බාරගත් පුද්ගලයෝ මහාධිකරණයේ ඉදිරියේ සාක්ෂි ඇතුව ජනරජයේ නීතිපතිවරයා විසින් මේ චෝදනාවලට පදනමක් තියෙනවා මේ චෝදනාවලට සාක්ෂිමය ශක්තියක් තියෙනවා එනිසා මහාධිකරණයේ නඩු විභාග කළ යුතුයි කියලා තීරණය කරලා අභිචෝදනා ගොනු කරලා ඉදිරියේ නඩුව විභාග කිරීමට දින නියම වෙලා තියෙනවා සමහර පුද්ගලයෝ ඒ තමන්ගේ දූෂිත දෑත් වලින් අද ගිහිල්ලා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට ෆයිල් බාර දෙන්න අපි දැක්ක පහුගිය දවස්වල මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා මේ වන විටත් චෝදනා ලැබපු මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණයේ මහාධිකරණයේ චෝදනාවට ලක් වෙලා ඉන්න සාක්ෂි ඇතුව නීතිපතිවරයා යම් තීරණ අරගෙන තියෙන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා කියනවා එතුමා ගාව තියෙනවලු අමතිවරු 10 දෙනෙකුට විරුද්ධව top 10 කියලා ව්‍යාපෘතියක් දැන් මේ කාරණේ පිළිබඳව අපිට හිතුනේ අත වශයෙන්ම මේ මන්ත්‍රීතුමා මොනවා හරි අලුත් තොරතුරක් අපි නොදන්න දෙයක් අපි නොදන්න හොරකමක් එළදරව් කරනවද කියලා හැබැයි මේ පිළිබඳව සොයලා බලනකොට ගරු කතානායකතුමනි අපිට පෙනී ගිය දේ තමයි මේ රජයේ කටයුතු වගකීමෙන් ඉෂ්ට කරන වගකීවිතු ගරුකටයුතු ඇමතුරුන් අපහසුතාවයට පත් කිරීම සඳහා මොහු ඉදිරිපත් කළා තියන්නේ කිසිම සාක්ෂිමය පදනමක් නැති ලිපිගොනු පමණයි මඩ විතරයි කිසිම පදනමක් නැහැ කිසි ඔය පෙන්නන ෆයිල් ඇතුලේ මදේ නැහැ අහවලා මෙසේ කළබව චෝදනා කරනු ලැබේ සොයා බලනු වෙනවි එහෙමද චෝදනා ඉදිරිපත් කරා දැන් අපේ රටේ මාධ්‍යත් ඔන්න මහින්දානන්ද top 10 ඉදිරිපත් කොට ඇත කියලා ප්‍රවෘත්තියක් හදන. හැබැයි කලනුත් ඔය තේම මේ මනුස්සයා කළා. ඔය දේම කළා. ගරු කතානායකතුමනි මේ පුද්ගලයාගේ මේ වැඩපිළිවෙල අලුත් එකක් නෙමෙයි. මාස තු තියෙනවා දින වෙන පත්‍රේ. 2004 පෙබරවාරි මාසේ 13 වෙනිදා. ඇමති 14කගේ දූෂණ තොරතුරු අල්ලස් කොමිසමට බාර දෙයි. කවුද මේ ෆයිල් අරගෙන යන්නේ? මේ ෆයිල් අරගෙන යන්නේ අද වෙනකොට දූෂණ චෝදනාවලට ලක් වෙලා සමහර පරීක්ෂණ අවසන් වෙලා අධිචෝදනා ලැබලා තියෙන මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා ලැබලා තියෙන මහාධිකරණයේ චෝදනා ලැබලා තියෙන මහින්දානන්ද අලුත්ගමගේ. දැන් එහෙම දැන් මේක හරි වැඩක්. අර සමහර හොරු හොරකම කළා දුවන ගමන් කියනවා අන්න හොරා කියන. ඒ නියම හොරාගෙන අවධානය පැත්තකට දාන්න. අහිංසක මිනිස්සුන්ට දෑත දික් කළා කියනවා අන්න හොරා කියන. තමන් හොරකම් කරන ගමන් ඒ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙන ගමන් චෝදනා ගොනු වෙලා තියෙන ගමන්. ගරු කතානායකතුමනි මේ මහින්දානන්ද අලුත්ගමගේ 2014 පෙබරවාරි මාසේ අල්ලස් කොමිසම ඉදිරිපත් කරපු එවකට හිටපු ඇමතිවරු 14 දෙනා පිළිබඳව තිබුණු සියලුම චෝදනා පිළිබඳ ගොනු පරීක්ෂණ කටයුතුලෙන් පස්සේ එතුමන්ලගේ ආණ්ඩුව තියෙන කාලේ අපේ ආණ්ඩුව තියෙන කාලේ නෙවෙයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට පාලනය කරන කාලේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම විසින් පරීක්ෂා කරලා ඒ ලිපි ගොනු 14ම එකම චෝදනාවක්වත් ගොනු කරන්නේ නැතුව අවසන් කළා තියෙනවා ඒවට සාක්ෂි දෙන්න අලුත්ගමගේ ඉදිරිපත් උනේ නැහැ. ඒවට සාක්ෂි දෙන්න අලුත්ගමගේ සාක්ෂිකරුවන්ගේ කියලා නම් කියපු පුද්ගල ඉදිරිපත් උනේ නැහැ. ඉදිරිපත් වෙච්ච පුද්ගලයොත් කිව්වේ මේ හා සම්බන්ධ අපි කිසි දෙයක් දන්නේ නැහැ. අපිව සම්බන්ධ කරලා බොරු චෝදනා නගලා තියෙන්නේ. මේ ඇමතිවරු නිර්දෝෂයි. මේ ඇමතිවරු කිසිම වරදක් කළා නැහැ. මේවා බොරු චෝදනා කියලා. ගරු කතානායකතුමනි අපි මේ පාර්ලිමේන්තුව ස්වාධීන කොමිසම සභාව ගොඩනගලා තියෙනවා. අල්ලාසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව කරගෙන යන්න වාතාවරණය හදලා තියෙනවා. හැබැයි එහෙම කරනව නම් අල්ලාසා දූෂණ විමර්ශන කොමිෂන් මතවට දැන් තියෙන උතුකමක් එක මේ ඉදිරිපත් කළා තියෙන මදේ නැති සාක්ෂි නැති පදනමක් නැති මේ බොරු චෝදනා පිළිබඳව විවෘත මනසින් යුතුව ඉක්මනින්ම ඊළඟ මාසෙ දෙකේ පරීක්ෂණ අවසන් කරලා ඒ පිළිබඳව තොරතුරු සමාජයට ලබා දීම වරදක් කළා තියෙනවා නම් ඒ ඇමතිවරුන්ට විරුද්ධව නඩු පැවරීම කළ යුතුයි. හැබැයි ඊට කලින් කළ උද්දයක් තියෙනවා. ඔය මහින්දානන්ද අලුත්ගමගේම දෙදස් හතරේ වසරේ කිසිම සාක්ෂිමේ පදනමක් නැතුව අපහාස කිරීමේ පදනමින් විතරක් දේශපාලන වශයෙන් ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න හුදු අපහාස කිරීමේ පදනමින් විතරක් කරපු චෝදනා සම්පූර්ණයෙන්ම වැරදි බව ඔප්පු වෙලා තියෙන නිසා සාක්ෂි නැතුව ඒ චෝදනා ඉදිරිපත් කළා තියෙන නිසා සාක්ෂි නැතුව පැමිණිලි කරපු නිසා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට නීතිමය බලයක් තියෙනවා බොරු පැමිණිලි දැම මත බොරු පැමිණිලි ඉදිරිපත් කිරීම මත ඒ පැමිණිලි ඉදිරිපත් කරපු පුද්ගලයන්ට විරුද්ධව මහා අධිකරණයේ අධිචෝදනා ගොනු කරන්න මෙහෙම බොරු පැමිණිලි දාලා අහිංසක ඇමතිවරුන් අසාධාරණ ලක් කරලා සමාජ ඉස්සරහා ආණ්ඩුවක් අපහසුතාවයට පත් කරන මේ දූෂිත කල්ලිය එදා රාජපක්ෂ පාලනයේ කාලේ එවකට සිදුවුණු මහා පරිමාණ දූෂණ වලට සම්බන්ධ වෙච්ච ඒවා ඉවසගෙන හිටපු එදා මිනිමරුන් සිද්ධ වෙනකොට මාධ්‍යවේදීන්ව මරනකොට එදා පොත්වල ජාන්තරගේ කකුල් කඩනකොට ලසන්තලව මරනකොට ඉවසගෙන හිටපු මේ පිරිස අද මහා වීරයෝ වගේ ඇවිල්ලා බොරු ෆයිල් පෙන්නලා අද මේ කරන මේ වැඩේ එළිදරව් කර යුතුයි කරු කතා නායකතුමනි එනිසා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට තියෙනවා මේ ටොම් පච ඉදිරිපත් කරමින් මෙරටේ ජනතාව නොමග යවන මහින්දානන්ද අලුත්ගමගේ බොරු පැමිණිලි 14ට විරුද්ධව බොරු පැමිණිලි ඉදිරිපත් කරලා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව නොමග යැවීමේ පදනම මත
ඔබතුමාගේ කාලය අවසානින් පවතිනවා
ගර්මන්ජිතුමා ඒ පදනම මත ඔහුට විරුද්ධව අපරාධ නඩු පවරලා ඒ හේතුව මත ඉතුරු වැරදි වලට කලින් නඩු අහලා ඉවරලා සිරගත කළ යුතුව තියෙනවා රටේ නීතිය අනුව
හොඳයි
හොඳයි ගරු කතානායකතුමනි ඒ නිසා මේ රටේ අල්ලස දූෂණේ තුරන් කර දවසට කාන්තාවන්ට හොඳයි අල්ලස දූෂණේ තුරන් කර දවසට ළමයින්ට හොඳයි ඒ නිසා මේ රට යහපත් සමාජයක් කරන්න නම් ඒ ගමනේදී මේ හොර තක්කඩි බොරු චෝදනා කරන පිරිසර විරුද්ධවත් අපි එරෙහිව කටයුතු කළ යුතු කියන කාරණේ මතක් කරමින් නැතර වෙනවා බොහොම ස්තුතියි